කතානායකර විසින් කරනු ලබන නිවේදන නිවේදනාංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව මම විසින් 2026 මාර්තු 22 වෙනි දින ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය නැමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනාංක 2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව පිරිවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 133 හි විධිවිධාන ප්‍රකාරව 2026 මාර්තු 19 වෙනි දින තේරීම් කාරක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2022-2023 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ පෞද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ගාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිවැල් ගැන්වීම් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. රංජිත් මන්දුම් බණ්ඩාර මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා.
ගරු කතානායකතුමනි, නෑගම්පා කුබුක්කව ගලේගොඩ යන ලිපිනේ පදිංචි WF සරත් සර්විස් මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෛ රාසා රවිකරන් මහතා.
கௌரவ சபாநாயகர் அவர்களே, முல்லைத்தீவு முள்ளியவளை முதலாம் வட்டாரம் என்னும் முகவரியில் பதியும் திரு ரத்னம் ஜெகதீசனிடமிருந்து கிடைக்கப்பெற்ற மனுவை
சமர்ப்பிக்கின்றேன். நன்றி. ගරු හේෂා විතානගේ අංකුඹරාරච්චි මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 2 ගරු චමින්ද විජේසිරි මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ප්‍රශ්න අහනවා ගරු
කතානායකතුමා. ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න A1 833 කි. ප්‍රශ්න 2 ඔව් 360 කි. 4 8 කි. ප්‍රශ්න අංක 5 ඔව්. ප්‍රශ්න අංක 6 බාරගත් වාහන නැවත භාවිතයට ගෙන තිබේ. ප්‍රශ්න A1 634යි. ප්‍රශ්න A2 ජනාධිපති කාර්යාලයේ රාජකාරී සඳහා භාවිතාවේ. ප්‍රශ්න අංක A අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
පැහැදිලි කියලා ගන්නේ ගරු අගමැතිතුමිය, දැන් පළවෙනි ප්‍රශ්නයේදී අහලා තිබුණේ මම ශ්‍රී ලංකාවේ 8 වෙනි දායක ජනාධිපති දුර කාර්යය තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය කීයද?
833යි.
ඔබතුමියට මම ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා. හතරවෙනි ඇති
ගරු අග්‍රාමාත්‍යතුමනි,
පළවෙනි ප්‍රශ්නේ 833යි, A1 634යි.
A1ක් නෑ. ඒ කියන්නේ ගරු අගමැතිතුමනි 6 වෙන්නේ. හයනේ පහනේ නැත්නම් 4 ක්‍රමාංක 4 කියන 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරයන් පසු එම වාහන අතරින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නැවත බාර දුන් වාහන සංඛ්‍යාවේ 800 ගාන බාර දීලා තියෙනවා නේද?
නෑ, 8ක් අහපව් බාර දීලා.
අද
8යි.
ඩක් නෑ. හරි. ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අගමැතිතුමනි ස්තුතිවන්ත වෙනවා. දැන් සංචිතා, ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ ජනාධිපති කාර්යාලයේ සතුව තියෙන වාහන සංචිත 800ක් තියෙනවා. මේ අතර එක එක නිලධාරීන් සහ ජනාධිපතිවරයා සතු වෙන කාරණයක්. එතකොට අපි දැක්කේ ගරු අගමැතිතුමිය මේ 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 දැන් මේ 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 පිළිතුරේම අහනවා ඒවා දැන් ඔබතුමීම පිළිතුරේ සඳහන් කරා මේකෙන් අටක් නැහැ අනිත් සියල්ල පාවිච්චියට ගන්නවයි කියලා අනිත් පාවිච්චි ගන්නවයි කියලා හැබැයි ඔබතුමියට ඔබතුමීගේ දකුණු අත පැත්තේ ඉන්න අපේ ඇමතිතුමා ජනාධිපති කාර්යාලය ඉස්සරහා පෙළ ගැස්සලා මේවා පෙන්නවා පෙන්නලා මේවා වෙන්දේසි කරනවායි කිව්වා මේවා පාවිච්චියෙන් අයින් කරනවායි කිව්වා හැබැයි ඔබතුමීම දැන් මේ පිළිතුරේ කියනවා නෑ මේවා පාවිච්චියට ගන්නවයි කියලා මේ ආණ්ඩුව ආරම්භයේදී කිව්වා මේවා අපි ගන්නෙ නෑ යම් සීමා කරලා ඇති නමුත් දැන් ඔබතුමිය උත්තරේම පිළිගන්නවා අටක් ලැබිලා නෑ අනිත් සියල්ලම ජනාධිපතිතුමාගේ වාහන සහ ඒ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සියලුම සංචිත වාහන ටික මේ වෙනකොට භාවිතයට ගන්නවයි කියලා මම භාවිතයට ගන්නවද කියලා ප්‍රශ්නේ අහලා තිබුණා ඔබ කියනවා ඔබතුමිය කියලා ඔව් කියලා ඒතර ගාන කතානායකතුමනි සමාජගත වුණේ වෙන කාරණයක් ඒ කියන්නේ සමාජගත වුණේ දැන් මේ අලුත් ආණ්ඩුව ඇවිල්ලා ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලු දෙනාම වාහන අඩු කරා ඉන්ධන අඩු කරා නමුත් අපි පිළිතුරු අහනකොට අර මෙතුමාලා කිව්ව දේ නෙමෙයි ඇයි මේ ගරු අගමැතිතුමේ දැන් ඔබතුමිය වග කිය යුතු අපි සාමාන්‍ය ලොකු ගරු කරන දේශපාලන සම්ප්‍රදායක් හදන්න ආපු ඒ ඒ ඒ පක්ෂයේ නායිකාව හැටියට මේ වගේ බොරු ප්‍රකාශ කිරීම නිවැරදි කරන්න ඔබතුමිය කොහොමද ඒක හිටගන්නේ
ගරු කතානායකතුමනි දැනට පාවිච්චි වෙන්නේ වාහන 634යි තිබ්බ වාහන 833ක් වාහන 200 ගානක අඩු කිරීමක් කළා තියෙනවා ගරු කතානායකතුමනි ඒ වගේම වෙනත් රාජ්‍ය ආයතන වෙත අනුයුක්ත කරපු වාහන 60න් 8ක් තමයි අපව බාර දීලා තියෙන්නේ එතකොට ඇත්තටම වාහන පාවිච්චි අඩු කළා තියෙන්නේ ඒකනේ අපි පොරොන්දුනේ අපි පොරොන්දු වුණේ අපේ සියලුම අමාත්‍යාංශ ජනාධිපති කාර්යාලය ඇතුළුව වාහන පාවිච්චි අපි අඩු කරනවා කියලා. ඒක අඩු කරලා තියෙන්නේ. ඉතින් මට මෙතන පරස්පරයක් තේරෙන්නේ නැහැ ගරු කතානායකතුමනි.
ගරු
පළවෙනි අතුරු ප්‍රශ්නේ මම අහන්නේ.
දැන් ගරු මන්ත්‍රීගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් පිළිතුරු ලබා දුන්නාද?
ඔව් හරි. එක අහන්නේ කලබල වෙන්න එපා. දෙක නේ යන්නේ. මගේ වෙලාව දෙක නේ. දෙක අහන්නද?
හොඳයි.
ඔතන කලබලයිද?
නෑ කලබල නෑ ගරු මන්ත්‍රීතුමා.
දැන් දෙකටත් තියෙන එකම තමයි දැන් මම ඇහුවේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා අද දිනේ ගරු කතානායකතුමනි වාහන සංචිත කීයක් තිබෙනවද ජනාධිපති ලේකම් කාර්යාලයේ කියලා. ඒතර ඔබතුමා කිව්වා 800යි. හරිනේ. දැන් තප්පරයක්වත් විනාඩියක්වත් කියන ඔබතුමා කිව්වා සම්පූර්ණ 800ක් තිබ්බයි කියලා. ඒකෙන් ඔබතුමගෙන් මම පැහැදිලි කර ගැනීමේදී කිව්වා නෑ 8ක් ලැබිලා නෑ කියලා. එතකොට ඉතුරු ප්‍රමාණය ඒ කියන්නේ 700 ගානක ප්‍රමාණය පාවිච්චියට ගන්නවා. එතකොට ඇයි මේ වෙනස් කරන්නේ දැන් මොහොතෙන් මොහොත දැන් ශෙනිකේ දැන් ඔබතුමිය කියන ඔබතුමිය පිළි අරගෙන තියෙනවා අර අට නැතු අනිත් ඔක්කොම පාවිච්චි කරනවා කියන දැන් ඇයි කතා දැන් ආයේ ඔබ නැවත කියනවා නෑ අපි 200 ගානක් පාවිච්චියට ගන්නෙ නෑ කියලා හරි දැන් මේක හරි එහෙනම් ඔබතුමිය සොරි කියනවා හැබැයි අපි කියන්නේ ඔබතුමියට වරි වෙන්න වෙනවා ඉස්සරහට මේ බොරු කියලා. හරි? මොකද ඔබතුමිය පිළිබඳව ජනතාව බලාපොරොත්තු වෙන දේ නිසා සොරි කිය කියන්න එපා. වරි වෙන වැඩ ඉදිරියේදී වෙනවා. ඉතින් මේක නිවැරදි කරවා කියන්න. දැන් විනාඩි දෙකකට කලින් කිව්වා පාවිච්චියට ගන්නවා. දැන් කියනවා නෑ 200ක් ආයි ගන්න නෑ කියලා. ඒ කියන්නේ මේක පුදුම පච කිවිලක්නේ කරුවා ගමයි. කතා නායකතුමනි.
ඈ? කතා නායකතුමනි මට නැවත වතාවක් මම කලින් දුන්න උත්තරේම තමයි කියන්න වෙන්නේ. වාහන 200 ගානක භාවිතාව අඩු කරලා තියෙනවා. ඉතින් එතකොට ඒක මේ දෙන උත්තරේ අවබෝධ කරගන්න බැරි නම් ගරු කතානායකතුමනි මට කරන්න දෙයක් නැහැ.
වාහනයක් දුන්නා.
ප්‍රශ්න අංක 3 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 4 ගරු අජිත් පී පෙරේරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නේ අසනවා ගිය අඟහරුවාදත් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ අදත් අදාහරි උත්තර දෙයි කියලා මම විශ්වාස කරනවා අපේ
අමාත්‍යතුමා.
මේ ප්‍රශ්නය අහන පළවෙනි දවසේ මම සද්දේක කාලයක් ඉල්ලනවා.
මොකද්ද ගරු ඔබතුමාගේ පොයින්ට් එක කියන ගරු මන්ත්‍රීතුමා?
ගරු කතානායකතුමනි පළවෙනි දවසේ උත්තර දෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ අපිත් වටිනා කාලේ නාස්ති කරගෙන මේ අද ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම පළවෙනි දවසේ උත්තර දෙන්නේ නැහැ කියන්න බෑනේ වැඩ බැරි නම් යන්න ඕනේ කතා නැකතුමනි. වැඩ බැරි යමතිලා මේ දූෂිත අය විතරක් නෙමෙයි වැඩ බැරියත් ඉන්නවා. වැඩ බැරියත් යන්න ඕනේ
නේද? නැකතුමා.
තුමනි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පළවෙනි වතාවට. ඒ නිසා මෙතුමට ඇති පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නේ.
ප්‍රශ්න අංක 5 ගරු ශානික්‍යන් රාජපුත්‍රන් රාසමානික මාතා නිවාස අධිකරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා
ශානික්‍යන් මන්ත්‍රීතුමා.
මෙතන ගරු මන්ත්‍රීතුමා කිසිම කෙනෙකුට මයිකේ ලබා දීලා නැහැ. ඔබතුමා ඔබට පොයින්ට් එකකුත් නැහැ ගරු මන්ත්‍රීතුමා. කරුණාකර ඉඳගන්න.
ආ එක ඔව් මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වවුනති
එතුමා අධිකාරණ ඇමතිතුමා අපහාසාත්මක අභිනයක් කරා. මං ඒ අභිනය පෙන්නන්නේ නැහැ. මේක මට ගැළපෙන්නේ නැහැ. හරි එතුමා එක සමාව ගන්න ඕනේ. මේ මන්ත්‍රීවරු දැක්ක ඔක්කොම
ඔබතුමාට මයික් එක ලබා දීලා නැහැ. ගරු නැහැ. ඔබතුමා එතුමාට මයික් එක ලබා දීලා නැහැ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා සභාවේ මයික් එක නැතුව කතා කිරීම තුළදී තියෙන මේ සංවාද තුළ මේවක් නැහැ ගරු මන්ත්‍රීතුමා. ඔව්. ඒවා හන්සාඩ් දෙන්නෙත් නැහැ. ඒවා හන්සාඩ් දෙන්නේ නැහැ. හන්සාඩ් දෙන්නේ නැහැ. නැහැ. ගරු
පාර්ලිමේන්තු කරගෙන යමු.
කිසිම මේක නැහැ. ඔය විදිහට හැසිරෙන්නේ නැහැ. ඔය විදිහට හැසිරෙන්නේ නැති වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා අසනවද ප්‍රශ්නයට උත්තර දෙනවා. ආ එක ඔව් මන්මුනේ බටේර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වවුනති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 885කින් සමන්විත ආදර්ශ ගම්මාන 40ක් ඉදිකර ඇත. සටහන මන්මුනේ
මඩේක ඌවගන්තිය.
මොකද්ද කර්ම?
91 ඌවගන්තිය. ඔබතුමා කිව්වා මේ මයික් නැතුව කරන දේවල් මයික් නැතුව අභිනය කරන්න පුළුවන්. නෑ අභිනය කරපු එක මම පෙන්නන්න මම දැක්ක එක.
නෑ ගරු මන්ත්‍රීතුමා නෑ.
මේක එකල මයික් එක ඕනේ නෑ. හැබැයි
රන්සාඩ්යන්නේ නෑ. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා කතා කරන්න බුල. කරුණාකර දයසිරි මන්ත්‍රීතුමා වාඩි වෙන්න.
සටහන මන්මුනේ බටේර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ වවුනති ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ යන දෙකම වේ.
මේ ඒවා වීදි වෙන්නේ
නැහැ. ප්‍රම ඉලක්කන් දෙක ඔව් එයින් නිවාස 270ක වැඩ සම්පූර්ණයෙන් නිම කර ඇති අතර වැඩ අවසන් නොකරන ලද නිවාස සඳහා ප්‍රතිපාදන වෙන්වන ආකාරයට ඉතිරි නිවාසවල වැඩ අවසන් කිරීමට කටයුතු කරන ලැබේ. ප්‍රම ඉලක්කම් 3 ඔව් වැඩ අවසන් කිරීමට ඇති ඉතිරි නිවාසවල වැඩ අධිකාරක ප්‍රමුඛතා පදනම මත ඉදිරි වසර 3ක පමණ කාලය තුළ වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙම වර්ෂය තුළ නිවාස 136ක් සහිත ආදර්ශ ගම්මාන 6ක වැඩ අවසන් කිරීම සඳහා කටයුතු යොදා ඇති අතර මන්මුනේ බටේර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස 48කින් යුත් ආදර්ශ ගම්මාන 2ක් ඒ අතර වේ. ප්‍රම ඉලක්කම් 4 ඔව් මේ සම්බන්ධයෙන් දැනටමත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වෙත යෝජනා ලබා දී ඇති අතර වැඩ අවසන් නොකළ නිවාස ඉදිකිරීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඇති වැඩසටහන් ලෙස කච්චේරියේ පස් අවුරුදු සැලසුම ඇතුළත් කර ඇත. ඔව් 2026 වර්ෂයේදී මන්මුනේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආදර්ශ ගම්මාන 2 ඉදිකිරීම අවසන් කිරීම කටයුතු යොදා ඇති අතර වර්ෂ 3ක් වැනි කාල පරිච්ඡේදයක් තුළ මෙම අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාස සියල්ලම වැඩ අවසන් කිරීම සඳහා භාණ්ඩාගාර අරමුදල් ඉල්ලා ඇති අතර එහි ප්‍රතිපාදන ලැබෙන පරිදි වාර්ෂික වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සැලසුම් කොට ඇත. ප්‍රමිලකම් ආ දෙකේ රෝමිලක්කම් 2 ඔහු 2025 වර්ෂයේදී ආදර්ශ ගම්මාන 8ක් සඳහා අනුමැතිය ලැබුණු අතර ඒවායි ඉදිකිරීම් කටයුතු නිම කර ඇත. එලෙසම 2026 වසර සඳහා ආදර්ශ ගම්මාන 6ක නිවාස 136ක් සඳහා අනුමැතිය ලැබී ඇති එයින් ඒවායි ඉදිකිරීම් කටයුතු මේ වසර තුළ නිම කිරීමට බලාපොරොත්තු වේ. අනාගතයේදීද ඉතිරි ගම්මානවල වැඩ නිම කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ නම් ඒවායි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට හැකියාව ඇත. නොයෙස් අදාළ නැත.
ගරු මන්ත්‍රීතුමා,
බොහොම ස්තුතියි කථානායකතුමනි. මගේ ප්‍රශ්න ඇසීමට පෙර අපේ මේ ගරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට උත්තරේ දුන්න නම් ගරු කථානායකතුමා මේ ප්‍රශ්න ඇති වෙන්නේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අතුරු ප්‍රශ්න යන්න පළවෙනිතුමා.
ඔව් ඔව් නැති ඒකත් මගේ කථානායකතුමා දැන් මගේ ප්‍රශ්න උත්තරේ
150ක් අවධානය කරලා සිටින ඔබතුමා අතුරු ප්‍රශ්න.
හරි 150ක් උත්තරේ ඇහුනෙත් නැහැ. මම ඒත් ආපහු කියන්න කියන්නේ
නැහැ. ගරු මන්ත්‍රීතුමා
සභාපාලකට මන්ත්‍රීවරුන්ට කතා කරන්න තියෙනවා
විස්තර කරනවා ගරු
මන්ත්‍රී. හරි 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 ගරු අමාත්‍යතුමනි, දැන් මම පාර්ලිමේන්තුවට තේරීපත් උනේ ප්‍රථම වතාවට ගරු ඇමතුමනි
දෙදස් විස්සේ මුදලාවද මුරයාහ පාරාලමන්ඩතික නම් 2020 ආණ්ඩ තිරිවිසේපට්නන් 2020 ආණ්ඩ තිරිවිසේයපට්ට කාලපහදිලේ இருந்து මට්ටකලපු මාවට්ටතලේ வீடு அமைப்பு அதிகார சபையினுடைய பிரச்சனைகளை பற்றி தொடர்ச்சியாக பேசி வரும் ஒருவர் தான் நான் உண்மையிலே கௌரவ சஜித் பிரேமதாஸ் அவர்கள் அமைச்சராக இருந்த பொழுது வடக்கு கிழக்கிலே அதிகளவான வீடு அமைப்பு அதிகார சபையினுடைய திட்டங்களை கொண்டு வந்தார் 2020 கோட்டாபே அரசு வந்ததுக்கு பிறகு வெறுமனே சஜித் பிரேமதாஸ் அவர்களால் கொண்டுவரப்பட்ட வேலை திட்டங்கள் என்றதுக்காக அந்த வீடு அமைப்பு அதிகார சபையின் முன்னெடுக்கப்பட்ட வேலை திட்டங்களை அப்படியே முழுமையாக நிறுத்தினார்கள் சரி 2024 உங்களுடைய அரசாங்கம் வந்ததுக்கு பிறகும் நீங்கள் இப்பொழுது கிராமத்துக்கு ஒரு வீடு திட்டம் ஒன்று வேலை திட்டம் ஒன்றை செய்கிறீர்கள் கிராமங்களிலே ஒரு வீடு இரண்டு வீடு கட்டுறீர்கள் ஆனால் மட்டக்களப்பு மாவட்டத்திலே 133 அதிகமான மாடல் வில்லேஜ் திட்டங்கள் இதுவரைக்கும் முழுமையாக பூர்த்தி அடையாத நிலையில் இருக்கின்றது 3000 அதிகமான வீடுகள் பவுண்டேஷன் மட்டம் லிண்டர் மட்டம் கூரடிச்ச மட்டத்தில் இருக்கின்றது வடக்கு கிழக்கிலே இருக்கிற முழுமையாக அதாவது கூடுதலான வீடு இல்லாதவர்கள் இந்த பயனாளிகளாக தெரிவு செய்யப்பட்டதுக்கு பிற்பாடும் 10 ஆண்டுகள் 9 ஆண்டுகள் 8 ஆண்டுகள் 7 ஆண்டுகள் 6 ஆண்டுகள் கடந்தும் இன்னும் கடனாளிகளாக இருக்கிறார்கள் உங்களுடைய பதிலே நீங்கள் விளக்கமாக சொல்லியிருந்தீர்கள் நீங்கள் சொன்ன ஒரே ஒரு விடயம் ட்ரெஷரியிலே இருந்து இந்த வீடுகளை பூர்த்தி செய்வதற்காக நிதியை நீங்கள் கோரியிருக்கிறீர்கள் கௌரவ அமைச்சர் அவர்களே இதை சொல்வதற்கு ஒரு அமைச்சர் தேவையான கேள்வி என்னுடைய மனதிலே வருகின்றது நீங்கள் வீடு அமைப்பு அதிகார சபையினுடைய அமைச்சர்னா நீங்கள் சொல்ல வேண்டும் இந்த வருடத்திலே இத்தனை கோடி எங்கள் அமைச்சுக்கு இருக்கின்றது 3300 வீடுகள் முடிக்கின்றது 2024 நாங்கள் 1000 முடிப்போம் 27 இன்னொரு 1000 முடிப்போம் 8 இன்னொரு 1000 முடிப்போம் 2029 எங்களுடைய ஆட்சி காலத்துக்குள்ளே 3000 வீடை முடிப்போம் இந்த கேள்வி வராது என்னுடைய கேள்வி என்னென்று
சொன்னார்
என்னுடைய கேள்வி என்னென்று சொன்னார் கௌரவ அமைச்சர் அவர்களே உங்களுடைய ஆட்சி காலத்திலேயாவது எங்களுக்கு ஒரு ஒர்க் பிளான் ஒரு டைம் ஷெட்யூலோட தாங்க இந்த மாதம் இதை செய்வோம் இந்த 6 மாதம் இல்லாட்டி இந்த மக்கள் தொடர்ந்தும் கடனாளியாலாவே எங்களுடைய வடக்கு கிழக்கு பிரதேசத்தை வாழ்ந்து
கொண்டிருக்கிறார்
பேதலிமே கரு மந்தமா பிரஸ்னே 2015-2019 கால பகவானுமே ரட்ட புறாம ஒபத்துமா கேன ஆக்காரே நிவாச 40,000 வடா வெடி பிரமாணியாக மொல்கள் தீயலா சமஹாரவே அத்திவாரம் சமஹாரவே வித்தி மட்டமட்ட வில்ல தீயனோ எக்கேக்க மட்டமே தீயன் நிவாச 40,000 தீயனோ ஒபத்துமா அஹன மே பிரதேசே நிவாச மே ஒபத்துமா அஹன அதால பல பிரதேசே நிவாச 855 தீயன் என் நிவாச 270 அப்ப கியா අවුරුද්දේ හදලා අවසන් කරා. දැන් මේ අවුරුද්දේ නිවාස 136ක් හදලා අවසන් කරමු. ඉතුරු අවුරුදු 3 ඇතුළත ඔබතුමා අහන මේ බල ප්‍රදේශයේ තියෙන මේ නිවාස ටික හදලා අවසන් කරන්න අපි සැලැස්මක් හදලා තියෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු 3 අවසන් වෙනකොට ඔබතුමා අහන අදාළ ප්‍රදේශයේ නිවාස 800 ගන්න හදලා අවසන් කරන්න සැලැස්මකට තමයි අපි කටයුතු කරමින් ඉන්නේ මේ අවුරුද්දේ මේ සඳහා මේ අදාළ ගාමසේ අවසන් ගම්මාන 6ක නිවාස 136ක වැඩ අවසන් කරමු.
ගරු මන්ත්‍රීතුමා
நன்றி கௌரவ அமைச்சர் அவர்களே வவுனதீவு மற்றும் பாகர போன்ற பிரதேசங்கள் கூடிய கஷ்டத்தில் மக்கள் வாழ்ற பிரதேசங்கள் அடிப்படையிலே கூடிய கவனம் இந்த விடயங்களை செலுத்துமாறு கேட்கிறேன் என்னுடைய 2வது கேள்வியை கௌரவ துரைராசா ரவிகரன் அவர்கள் கேட்பார்
கௌரவ கரு மந்திரித்துமா
சபாநாயகர் அவர்களே இந்த வீடமைப்பு சம்பந்தப்பட்ட விடயம்தான் தேசிய வீடமைப்பு அதிகார சபையினால் நல்லாட்சி காலத்தில் வன்னி மாவட்டத்தில் அதாவது முல்லைத்தீவு மன்னார் வவுனியா மாவட்டங்களிலும் இந்த வீடுகள் கட்டப்பட்டன குறையாக இருக்கின்றன மிகவும் நொந்து போயுள்ள மக்கள் உங்களுக்கு தெரியும் வன்னியில் இறுதிக்கால பகுதிகளில் யுத்தம் மோசமாக நடைபெற்ற நிலைமை அப்படியான காலகட்டத்தில் அந்த மக்கள் வறுமையால் பாடிக்கொண்டிருந்த மக்கள் அந்த வீடுகளை முழுமையாக கட்ட முடியாமல் இப்போதும் அலைந்து திரிந்து கொண்டு அந்த பணத்துக்கு படும் பாடு பெரிய பாடு கடன்பட்டு தாங்களாக சில வேலைகளை செய்து கூட இப்போது முடியாமல் இருக்கின்றார்கள் அந்த வீடுகள் கட்டி கொடுக்கப்படுமா அல்லது இல்லையா என்பதை நீங்கள் தயவு செய்து சொல்ல வேண்டும் உங்களுடைய அரசாங்கத்தில் நிச்சயமாக அது செய்யப்படும் என்று நாங்கள் நம்புகின்றோம் மக்களும் நம்புகின்றார்கள் தயவு செய்து அதை நீங்கள் நிறைவேற்றி தர வேண்டும் என்றுதான் நாங்கள் கேட்கின்றோம் அதற்கான பதிலை எதிர்பார்க்கின்றோம்
ஹானரபிள் டிப்யூட்டி மினிஸ்டர்
ස්තුති මේ ගරු මන්ත්‍රමනි අපි මේ අවුරුද්දේ උතුරු නැගෙනහිර යලි පදිංචි කිරීමේ නිවාස යටතේ නිවාස 2500කට මුදල් වෙන් කරලා තියෙනවා එක නිවාසයක් සඳහා මෙතෙක් ලබා දීපු ලස්ස 9 සහ ලස්ස 15 වෙනුවට ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කරලා ඒ ප්‍රදේශයේ ගෙවල් වලට ලක්ෂ 10 නෙමෙයි ලක්ෂ 20ක් ලබා දෙන්න කියන මේ පණිවිඩය අපිට දීලා තියෙනවා අවධාරණය කරලා තියෙනවා යනුව ලස්ස 20 ගානේ එක නිවාසයකට ලබා දෙමින් යලි පදිංචි කිරීමේ නිවාස 2500ක් හදන්නත් ඉදිරි අවුරුදු 3 ඇතුළත ඒ අදාළ ප්‍රදේශවල ඉතිරි නිවාස සියල්ල සකස් කරලා අවසන් කරන්න වැඩපිළිවෙලක් උතුරු ප්‍රදේශෙත් අපි සකස් කරලා තියෙනවා ඒ වගේම වන්නි ප්‍රදේශයේදීත් අපි නිවාස මේ ඉදිකිරීම සඳහා මුදල් වෙන් කරලා තිනවා ඉදිරි වසර 3 ඇතුළත අපි සම්පූර්ණයෙන්ම උතුරු නැගෙනහිර මේ තියෙන ප්‍රශ්නෙට අදාළ විසඳුමක් ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ඇතුලේ අමාත්‍යංශය මෙහෙයවමින් ඉන්නවා
I wish to welcome the Romanian ambassador and the delegation from the Romania to this house ප්‍රශ්න අංක 6 ගරු රවි කරුණානායක මහතා විලඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීම
කතානායකතුමනි මම 6 වෙනි ප්‍රශ්නය අහනවා
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 6 වෙනි ප්‍රශ්නෙ පිළිතුරු ලබා දෙනවා ආයක කිරිපිටි හැර අනෙකුත් ආහාර ද්‍රව්‍යවල වාර්ෂික ගෘහස්ත පරිභෝජනය household consumption එක තියෙනවා සහ පහත දැක්වෙන ආකාරයට සීනි මෙට්‍රික් ටොන් 270,000ක් පරිප්පු මෙට්‍රික් ටොන් 170,500ක් කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 5,800ක් මයිසූර් පරිප්පු 162,000ක් වටානා පරිප්පු 1,800ක් සහල් මෙට්‍රික් ටොන් 22,500ක් සුත් ඒකේ වෙන වෙරයිටිස් හැටියට වෙන් කරලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා සහල් වර්ග ගණනාවක් තියෙනවා අමතරව තිරිඟුපිටි මෙට්‍රික් ටොන් 129,000ක් සහ පොල් ගෙඩි මිලියන 1495.15ක් මූලාශ්‍රයේ පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු මගින් ලබාගත් දත්ත හා පොල් සංවර්ධන අධිකාරිය විසින් යොමු කරන ලද දත්ත තුන පොල් හැර අනෙකුත් අයිතමයන්ගේ 2025 වර්ෂයේ සඳහා ඇස්තමේන්තු කළ වාර්ෂික ගෘහස්ත පරිභෝජනය දක්වා ඇති අතර පොල් සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් යොමු කරන ලද මුළු පරිභෝජනය දක්වා ඇත. පොල් හැර ඉහත අයිතමයන්ගේ වාර්ෂික අවශ්‍යතාවය පහතින් දක්වා ඇත. අනුඅංක 1 සීනි මෙට්‍රික් ටොන් 540,000ක්, කිරිපිටි සම්පූර්ණ යොදයේ සහිත මෙට්‍රික් ටොන් 72,000ක්, පරිප්පු මෙට්‍රික් ටොන් 180,000ක්, සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක්, තිරිඟුපිටි මෙට්‍රික් ටොන් 720,000ක්. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර ආදක කිරිපිටි හැර අනෙකුත් ආහාර ද්‍රව්‍යයන්ගේ වාර්ෂික ගෘහස්ත පරිභෝජනය පහතින් දැක්වෙනවා. ඒක ඔබතුමාට කියන්න ඕනද වගුවක් තියෙනවා සභාගත කරන. අංක 3 ඒත 1 සහ 2 අනුව කිරිපිටි හැර අනෙකුත් ආහාර ද්‍රව්‍යවල වාර්ෂික ගෘහස්ත පරිභෝජනය අනුව එක් පුද්ගලයෙක් පරිභෝජනය පහතින් දැක්වේ. ඒ අනුව කඩල පරිප්පු 2013 මේකත් දිග වගුවක් තියෙනවා මන්ත්‍රීතුමා මම ඔබතුමාට අවශ්‍ය නම් කියවන්නත් පුළුවන් නැත්තම් සහල් වර්ග ගණනාවක් තියෙනවා සුදු කැකුළු සම්බා රතු කැකුළු සාමාන්‍ය රතු කැකුළු සම්බා රතු නාඩු සුදු නාඩු බාස්මති වෙනත් මේකෙන් මොනා වර්ගයද ඔබතුමා අහන්නේ හාල් කිව්වම වැඩියෙන්ම තියෙන්නේ මන්ත්‍රීතුමා සුදු නාඩු සහ රතු නාඩු ගාන ඕනද මිලියන 2.7යි හතරවෙනි කොටස හතරවෙනි පරිසරයේ උත්තරේ සීනි දුඹුරු නිෂ්පාදනය කරන ලද ප්‍රමාණය මෙට්‍රික් ටොන් 74,670යි කිරිපිටි මෙට්‍රික් ටොන් 11,746යි සහල් භෝග පුරෝගතන වාර්තාව අනුව මෙට්‍රික් ටොන් මිලියන 3.165යි තිරිඟුපිටි තිරිඟු ඇටස් මගින් මෙට්‍රික් ටොන් 715,360යි පොල්ගෙඩි මිලියන 1,495යි 2025 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා නිෂ්පාදන දත්ත පහ ඇරෙනුවේ අයිතමේ සීනි රේගු සංකේතාංක දක්වලා තියෙනවා. ඊට අමතරව ආනයනය කළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 628,051යි කිරිපිටි මෙට්‍රික් ටොන් 70,812යි පරිප්පු පියලි කළ පරිප්පු මෙට්‍රික් ටොන් 10,784යි පියලි නොකළ පරිප්පු මෙට්‍රික් ටොන් 171,060යි සහල් කැකුළු සහල් මෙට්‍රික් ටොන් 35,428යි තැඹු සහල් මෙට්‍රික් ටොන් 130,718යි තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 56,742යි පොල් ආනයනය කර නොමැත. හත්වැනි ප්‍රශ්නේ පස්වැනි කොටස අයිතමය සීනි ආනයන වටිනාකම රුපියල් මිලියන 103,445යි ආනයන වටිනාකම මිලියන 61 මිලියන 344යි කිරිපිටි රුපියල් මිලියන 1,694යි USD 335යි පරිප්පු පියලි කළ රුපියල් මිලියන 2,867යි USD 210 USD ඩොලර් මිලියන 10යි පියලි නොකළ මිලියන 37,053යි ඩොලර් මිලියන 123යි සහල් කැකුළු සහල් සඳහා මිලියන 5,241යි ඩොලර් මිලියන 17යි තැඹු සහල් සඳහා මිලියන 20,599යි ඩොලර් මිලියන 68යි කිරිපිටි සඳහා රුපියල් මිලියන 6,670යි ඩොලර් මිලියන 22යි. හයවැනි ප්‍රශ්නයට පිළිතුර අයිතමේ සීනි ආනයනය කළ ආනයන බදු රුපියල් මිලියන 31,413යි සුදු සීනි SCL කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50ක් බදු අය කරනවා කිරිපිටි ආනයන බදු රුපියල් මිලියන 59,581යි කිරිපිටි CID එක 120ක් හෝ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 225ක් වැට් එක 118යි පැල් එක 110යි SSCL එක 102.5යි දුඹුරු සීනි සඳහා CID එක අපි අය කරනවා CID රුපියල් එකක් සඳහා රුපියල් 30ක් වැට් එක 18ක් SSCL එක 125ක් නමුත් අපි ආනයනය කරලා නැහැ තහනම් කරලා තියෙනවා නවත්තලා තියෙනවා. ඒ වගේම පරිප්පු ආනයන වටිනාකම ගත්තහම පියලි කළ ඒ වගේ SSCL එක සඳහා 725ක් 1 කිලෝග්‍රෑම් එකට අය කරනවා පියලි නොකළ ඒවටත් අය කරන්නේ 725යි. සහල් සඳහා මේ රුපියල් මිලියන 10,792 බදු ආදායම රුපියල් මිලියන 10,793යි කැකුළු සහ තැඹු සහල් SSCL කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 65ක් අය කරනවා. ඊට අනෙකුත් සහල් සඳහා මිලියන 1,530ක් තියෙනවා CID එක 120ක් හෝ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 80ක් අය කරනවා මේ බාස්මති වැනි හාල් සඳහා. ඒ වගේම SSCL එක 10ක් හෝ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 40ක් වැට් එක 18ක් SSCL එක 102.5ක් තිරිඟු පිටි බදු ආදායම මිලියන 2,497යි තිරිඟු පිටි වලට කරන CID එක 120ක් හෝ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 27ක් වැට් එක එක්සැම්ෂන් වැට් අය කරන්නේ නැහැ පැල් එක 110යි SSCL එක 102.5යි පොල් ගෙඩි ආනයනය කර නොමැත. ආනයනය කරනවා නම් ඒකටත් අදාළ බදු ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ වගේම හත්වෙනි ප්‍රශ්නෙට උත්තරය ආනයනක අයිතමය සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 628,051යි මිල රක්ෂණ ගැල්කුලි වටිනාකම මිලියන 103,441යි කිලෝග්‍රෑම් එකක් සඳහා ආනයන කිලෝග්‍රෑම් රුපියල් 165යි කිලෝග්‍රෑම් එකකට බදු කිලෝග්‍රෑම් එකකට රුපියල් 50යි ගොඩ බෑමේ මිල කිලෝග්‍රෑම් එකක් රුපියල් 215යි කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 79,812යි මිල රක්ෂණ ගැල්කුලි අතර වටිනාකම මිලියන 1,694යි කිලෝග්‍රෑම්ක් ආනයනික මිල රුපියල් 1,262යි කිලෝග්‍රෑම් එකකට බදු රුපියල් 747යි ගොඩ බෑමේ මිල රුපියල් 2,09යි පරිප්පු සඳහා මිල මේ විදිහටම තියෙනවා වගුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා වගුව මම සභාගත කරන්නම් විශාල වගුවක් 8 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අයිතමේ සීනි සුදු කිලෝග්‍රෑම් එකක් රුපියල් 201යි නිෂ්පාදන හා ආනයනික පිරිවැයත් සමග 2022-23 දෙස සිල්ලර මිල රුපියල් 202ක් 237 අතර කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 745 928 අතර වෙනවා විකුණුම් මිල 1050ත් 1150ත් අතර වෙනවා පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 200යි ආනයනික මිල විකුණුම් මිල 240යි 300යි අතර වෙනවා ඒ වගේම සහල් 200 කැකුළු ආනයනික රුපියල් 219ක් වෙනවා කර්මාන්සාලාවේ පිටවීමේ මිල රුපියල් 190යි 220යි අතර මිලක් තියෙනවා සහල් 200 කැකුළු 200 කැකුළු කර්මාන්සාලාවේ පිටවීමේ මිල 219ක් වෙනවා නමුත් 185යි 220යි අතර මිලකට වෙළඳපොළේ විකිණනවා ඒ වගේම සහල් 200 නාඩු කිලෝග්‍රෑම් එකක් 225යි කර්මාන්සාලාවේ පිටවීමේ මිල නමුත් 200යි 230යි අතර ගානකට විකිණනවා තිරිඟු පිටි මිල රුපියල් 147යි 155යි 190යි අතර ගානට විකිණනවා පොල් ලොකු 140යි 188යි ගානට පොල් ගෙඩියක් පොඩි එක 100යි 120යි ගානට විකිණනවා 9 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමවේදයේ ඇති වෙනස්කම් අමුද්‍රව්‍යන්හි ගුණාත්මකභාවයේ ඇති වෙනස්කම් අමුද්‍රව්‍ය ගෙනීම ක්‍රමවේදය නිසා ඇතිවන වෙනස්කම් ආනයන ක්‍රීමේදී ලෝක වෙළඳපොළෙහි මිල ගණන්වල ඇතිවන වෙනස්කම් නිෂ්පාදන ක්‍රියාවලියේදී ඇති වෙන වෙනස්කම් එනම් මිනිස් ශ්‍රමය බහුලව හෝ යාන්ත්‍රිකව හෝ ස්වයංක්‍රීයව භාවිතා කිරීම විසින් ආයතනිකව පවත්වාගෙන ලබන ඵලදායීතාව හා කාර්යක්ෂමතාවය පොදු කාර්ය පිරිවැය අන්තර්ගහණය කරනු ලබන ක්‍රමවේදයේ ඇති වෙනස්කම් නිෂ්පාදකයන් විසින් පවත්වාගෙන යනු ලබන ලාභ ප්‍රතිශතයන්හි වෙනස්කම් ඒ භාණ්ඩ සඳහා රාජ්‍යමය දේශපාලන භූගෝලීය හා දේශගුණික වශයෙන් වන වෙනස්කම් රාජ්‍ය ප්‍රතිපත්ති ආයතන ප්‍රතිපත්ති යනාදිය දහවෙන් ආයන්න අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
කතානායකතුමනි එතුමා තුන සවිස්තර උත්තර තුඩින් අප අහන්න පුළුවන් වන්නේ තාම මේ රටට 65%ක් ආනයන කරන ස්වරූපයක් තියෙන්නේ. ඒකෙන් පාරිභෝගික කරන භාණ්ඩවලටත් මේක අදාළ වෙනවා. මේ මෑත කාලයේදී සමීට පෙර සීග්‍රේන් රක්ෂණය සහ නැව්ගාස්තු වැඩි වෙන අවස්ථාවේදී සහ මිල සීග්‍රෙන් වැඩි වෙන්න පටන් අරන් තියෙන අවස්ථාවේදී මොනවද මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්නේ. මොකෝ මීට පෙරත් මේ වගේම යුද්ධ ඇති වෙලා තියෙනවා. මීට පෙර ආණ්ඩුවට බැනලා තියෙන්නේ මේකේ අදක්ෂතාවය 76ක සාපේ කියලා කිව්වට දැන් පේනවා මේකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කොහොමද ඔබතුමා මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයාට සාධාරණ මිලකට මේව වැඩි වෙන මොකද වැඩි වෙලා තියෙනවා 125%ක් ඊයේ පෙරද නෙමෙයි මේ අවුරුදු එකමාර තුල. ඉතින් මං මේ අවස්ථාවේදී අගය කරන ඔබතුමා පටන් ගත්ත අවස්ථාවේදී හැම දෙයකම උපරිම සිල්ලර මිලක් දැම්මයි කියලා දැන් ඒව පැත්තකට දාලා දැන් තරංකාරී ස්වරූපය තුලින් ඒකේ යම් විදිහ මිල සාධාරණීකරණයක් ඇති කරගෙන යනවා. මගේ ප්‍රශ්නය වන්නේ කතානායකතුමනි මේ සීග්‍රෙන් වැඩි වෙන මිල තුල මේකර රක්ෂණයයි නැව් ගාස්තුයි ඩොලර් එක පිරිහීමයි මේ මහ බැංකුව කියන්නේ උද්දමනිය නැතිලා තියෙනවා කියලානේ. හැබැයි සැබෑ මට්ටමට මිල වැඩිලා තියෙනවා. කොහොමද මේකට උත්තර දෙන්න පුළුවන්?
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය හරි එකක් ඔබතුමා තොර කරුණු කියද්දි කතා කර අපි හැම එකටම පාලන මිලක් දැම්මේ නැහැ. සමහර භාණ්ඩ වලට පාලන මිලක් ඕන මන්ත්‍රීතුමා. ඒක අපි දාලා තියෙනවා. නැහැ සමහර ඒවාට දාන්න ඕන. එපා කිව්වට ඒක දැම්මේ නැත්නම් ගොවියගේ ආරක්ෂාව, දේශීය නිෂ්පාදකයාගේ ආරක්ෂාව බරපතල ප්‍රශ්නයකට ලක් වෙනවා. මොකද අපේ රටේ ආනයන නැහනේ. දැන් ආනයන නවත්තලා තියෙන්නේ. නැහැ නැහැ ගරු මන්ත්‍රීතුමා අපේ රටේ නැහැ. මම උත්තර දෙන්නම්. ඔබතුමා ආනයනය කරනකොට අපි සහල් ආනයනය නවත්තලා තියෙන්නේ. මොකද අපේ රටේ වැඩිපුරම පරිභෝජනය කරන්නේ රතු නාඩුත් සුදු නාඩුත් සුදු කැකුළුත් රතු කැකුළුත් 85%. ඒ 85%ක් කරන පරිභෝජනයට අවශ්‍ය කරන නිෂ්පාදනයේ අතිරික්තය තියෙන අපි ළඟ මාස 3කට හාල් අපේ රටේ අතිරික්ත නිෂ්පාදනයක් තියෙනවා. සුදු කැකුළු සහ රතු කැකුළු, සුදු නාඩු සහ රතු නාඩු. ඒ නිසා තමයි අද වෙළඳපොළේ රුපියල් 220ට විකුණන කැකුළු සහල් රුපියල් 185ත් 200ත් අතර මිලකට තියෙනවා. ඒ වගේම රුපියල් 230ට උඩම සිල්ලර මිල නියම කරපු නාඩු සහල් රුපියල් 220ත් 200ත් අතර මිලකට තියෙනවා. ඒ නිසා සහල්
නෑ කොළඹ ඔබතුමා සතසේ තියෙනවා අපේ සතසෙන් ඔබතුමා එන්න සතසෙන් අපි අද පටන් ගත්ත කැම්පේන් එක මේ මිල වැඩිවීම අතර මේ මිල වැඩිවීම අතර ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම මේ උත්තර දෙන්නේ ලෝකේ ඇති වෙලා තියෙන තත්ත්වය අපි කාටවත් පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි සමහර නැව් ලංකාවට ආවට පස්සේ කන්ටේනර් ආපහු යනවා ඒක පිළිගන්න වෙනවනේ
ගරු අමාත්‍යතුමා අදාළ ප්‍රශ්නෙට අතුරු ප්‍රශ්නෙට
ඒක නිසා ඔබතුමා මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් ගරු
නෑ මේ මේ
ලෝක ඇති වෙලා තියෙන තත්වයකට මුහුණ දෙන්න තමයි රජයක් හැටියට අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව තමයි ලංකා සතස ආයතනය අපේ CW ආයතනය STC ආයතනය කල්තියාපි භාණ්ඩ වර්ග ආනයනය කරලා මාසෙකට උත්සව සමයටත් එක්ක අපි භාණ්ඩ ස්ථාපිත කරලා තියෙනවා. ඒ නිසා වෙළඳපොලේ මිලටත් වඩා අඩුවේ අද දවසේ අපි පටන් ගත්ත මේ කැම්පේන් එක වෙළඳපොලේ මිලටත් වඩා රුපියලක් අඩුවෙන් දෙනවා. අද ඒ නිසා මේ භාණ්ඩ වර්ග මාසෙකට අවශ්‍ය කරන ඉදිරි භාණ්ඩ වර්ග සතොසේ අවශ්‍යතාවයටත් වඩා අඩු ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයක් අපි ගෙනලා තියෙනවා. වෙළඳපොළ මිල පාලනයක් සහිතව වෙළඳපොළ තුළ මේ ඇති වෙලා තියෙන තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය තොග ප්‍රමාණයක් අපි රැස් කරලා ඒවා වෙළඳ සතසහරාපේ පාරිභෝගිකයට ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය.
තරඟතුමනි මම අගය කරනවා වසන්ත සමරසිංහ දැන් සැබෑ වෙළඳැමතිවරයෙක් වශයෙන් කටයුතු කරන්න පටන් අරන් තියෙනවා. මගේ මේකේ සැබෑ උත්තරේ මට අවශ්‍ය වන්නේ මේක තුලින්. රටේ මිලියන් 22ක
ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න.
මට ඔබතුමා මම ප්‍රශ්න අහනවා නම් මට අවස්ථාව දෙන්න.
ඔය දැන් ඔබතුමා පූර්විකා නැතුව ප්‍රශ්නේ පැනගෙන ඉන්න
දෙවෙනි අතුරු ප්‍රශ්නය. තේරෙන්නේ නැහැ මම කතා නගතුමා.
නෑ හොඳට කියවන්නෝ ගරු මන්ත්‍රීතුමාලාත් තියෙන ලොකු ප්‍රශ්න
තමයි. මිලියන් 22ක ඉන්න රටක සතොස රීටේල් අවුට්ලට් 500ක් විතර තියෙන තැනක 100%3 පාරිභෝජනය කරලා මේක ගන්න පුළුවන් සතොස තුලින්. ඉතින් ඔබේ මිල කොහොමද මේ සාමාන්‍ය මේ සියලුම ජනතාවට ලබා දෙන්නේ? මොකද අද දත් ඇවිල්ලා තියෙනවා ආණ්ඩුව තුලින් එක පුද්ගලයෙක් ජීවත් වෙන්න 17,800ක් ගන්නවලු කොළඹ වගේ තැනක, මොන්රාගල වගේ තැනක 19,000ක් විතර වෙනවලු. අනිත් පැත්තට කොළඹට 19,000යි දුෂ්කර ප්‍රදේශවල 17,000යි. කොහොමද ඇමතුමා මේ වගේ දෙයක සාමාන්‍ය එක්කෙනෙක්ට පඩියෙන් ගන්න පුළුවන් ක්‍රය ශක්තිය අඩු වෙලා තියෙන අවස්ථාවක නැව් ගාස්තුයි රක්ෂණයයි මේ ඔක්කොම වැඩි වෙනකොට කොහොමද මේ අය ජීවත් වෙන්නේ?
ගරුවාමාත්‍යතුමා
ඔබතුමා තමාලගේ ආණ්ඩුව ආවේ කියන හැමදේම අඩු කරනවා කියලා.
ඔබතුමා ප්‍රශ්නේ අහන්නත් ප්‍රශ්න පත්‍රයක් අහනවා. ප්‍රශ්නයක් අහගොත් තමයි ප්‍රශ්නේ උත්තර දෙනවා.
ඒක තමයි ඔබ ගරු රවි කරුණායක මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අවසන් කරන්න.
විදියට.
ඔබතුමා ප්‍රශ්නේ අවසන් කරන්න.
අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න ආහාර සුරක්ෂිතා කමිටුව හැටියට අපි තීන්දුව තීරණ ගණනාවක් අරන් තියෙනවා. ඒ වගේම අපි පහුගිය කැබිනට් මණ්ඩලයේ තීරණය කළා මේ මොහොතේ ඇති වෙලා තියෙන තත්ත්වයට උත්තරයක් ලෙස ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ඒ ප්‍රවාහන සැපයොම් මාර්ග යථාවත් කරගෙන පවත්වාගෙන යාමට අවශ්‍ය කරන තීන්දුව තීරණ ගන්න. ඒ වගේම අපි ආනයනකරුවන් ඒ වගේම නිෂ්පාදකයන් රටේ භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඊයේ දවසේ අපි අමාත්‍යංශයේ රටේ ඉන්න ප්‍රධානම ආනයනකරුවන් පෙටා ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් එකත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම ප්‍රති නිෂ්පාදකයන් එක්ක සාකච්ඡා කරා, කිරිපිටි නිෂ්පාදකයන් එක්ක සාකච්ඡා කරා. මේ සියලු දෙනා එක්ක ඒ අයගේ තොග තත්ත්වයන්, ඒ අයගේ ප්‍රවාහන තත්ත්වයන්, ඒ අයගේ මේ වෙනකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍යවල තත්ත්වයන් පිළිබඳව අපි පසුබිම් කරලා තියෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාට මේ මොහොතේ මතුවලා තියෙන ප්‍රශ්නේ තමයි තෙල් ප්‍රමාණාත්මකව ලබා ගැනීම, ප්‍රවාහන පද්ධතිය අඩාල නොකර පවත්වා ගැනීම. එයටත් අදාළ උපදෙස් ලබා දීලා තියෙනවා ජනාධිපතිතුමා, විශේෂයෙන් සෞඛ්‍ය සහ භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය කරන තෙල් ටික ලබා දෙන්න කියන එක. ඒ අනුව අවශ්‍ය පියවර ගණන් තියෙනවා. සහ වෙළඳපොළ මිල ඔබතුමා අදත් ගිහිල්ලා බලන්න, සමහර ව්‍යාපාරිකයන් කීප දෙනෙක් මිල උස්සන්න උත්සාහ කරාට වෙළඳපොළේ සාධාරණ මිලක් තියෙනවා. ඊයේත් සෝදසේනේ රුපියල් 210යි 208යි 210 අතර ඊයේ ඉඳන් තියෙනවා. පරිප්පු රුපියල් 270ට තියෙනවා. ලුණු 140යි 160යි අතර තියෙනවා.
ගරු අමාත්‍යතුමා අවසන් කරන්න. ගරු අමාත්‍යතුමා මේ ප්‍රශ්න විතරක් විනාඩි දැන් 18ක් කරන්
තියෙනවා.
විනාඩි 18ක් මේ ප්‍රශ්න කරන් තියෙනවා. ගරු අමාත්‍යතුමා අවසන් කරන්න. ප්‍රශ්න අංක 7 ගරු නීතිඥ දයාශ්‍රී ජයසේකර මහතා ආරක්ෂක අමාත්‍යතුමා ඇසීමට.
මහනවා. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න සති දෙක කාලයක් ඉල්ලනවා. මොකද මේ ගොඩක් විස්තර එකතු කරගන්න තියෙන නිසා
පස්රංක 8 ගරු රෝහණ බණ්ඩාර මහතා මුදල් ක්‍රම සම්පාදක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු අමාත් නියෝජ්‍ය අමාත්‍යතුමා
පිළිතුරු ලබා දෙනවා ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව් දෙවෙනි ප්‍රශ්නය ගුදම් කුවිතාංශි මුල්‍යකරණ ව්‍යාපෘතියේ මූලික අරමුණ වනුයේ ගොවීන්ට අස්වනු නෙලන කාලයේදී ලැබෙන අස්වැන්න සඳහා සුසු මිලක් ලැබෙන තෙක් ගබඩා කර තැබීම සඳහා උසස් තත්වයෙන් යුතු ගබඩා පහසුකම් සපයා දීම සහ එම ධාන්‍ය තොග සුරැකුම් ලෙස යොදාගෙන බැංකු හරහා ඔඩපණ ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම. ඊට පස්සේ ප්‍රශ්නාංක 3 පිළිතුර ස්ථාපනය කරන ලද ගබඩා සංඛ්‍යාව 6 මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයේ යටතේ ලෝක බැංකු ආධාර භාවිතා කර 2015 වර්ෂයේදී ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන 3 අනුරාධපුරය මොනරාගල මන්නාරම යන දිස්ත්‍රික්කවල ඉදිකර අතර 2018 වර්ෂයේදී දේශීය අරමුදල් භාවිතා කර කිලිනොච්චිය පොළොන්නරුව හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක තුල තවත් ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන 3 ඉදිකර ඇත. නමුත් 2021 වර්ෂයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිකළ ඇඹිලිපිටිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇත. ඒ අනුව දැනට ගුදම් කුවිතාංශි මුල්‍යකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන 5 සඳහා පමණි. ප්‍රශ්නාංක 4 පිළිතුර මෙම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානයන්හි ගොවීන් 4187ක් ලියාපදිංචි වී ඇත. මීට අමතරව ලියාපදිංචි නොවන ගොවීන්ටද දෛනික කුලී පදනම් මත ධාන්‍ය වේලා ගැනීම පිරිසිදු කිරීම වැනි සේවාවන් ලබාගත හැකිය. එබැවින් මෙම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන වලින් ප්‍රතිලාභ ලබා ගන්නා ගොවීන් සංඛ්‍යාව ලියාපදිංචි ගොවීන් සංඛ්‍යාවට වඩා වැඩි වේ. ප්‍රශ්නාංක 5 සඳහා පිළිතුර වර්තමානයේදී මෙම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානවල කළමනාකරණ කටයුතු සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් කළමනාකරණ කටයුතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් සිදු කරනු ලබන අතර අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් විසින් අධීක්ෂණය සිදු කරනු ලබයි. එහිදී කළමනාකරණ හා මෙහෙයුම් තීරණ ගැනීම සඳහා සෑම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානයකම උපදේශන කමිටුවක් පිහිටවා ඇත. එම කමිටුවේ සභාපතිවරයා වන්නේ දිස්ත්‍රික් ලේකම් වන අතර මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු පසු අස්වැනු කළමනාකරණ ආයතනයේ නිලධාරියෙකු ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නිලධාරියෙකු ඇතුළු අදාළ දිස්ත්‍රික් මට්ටමේ ආයතනවල නිලධාරීන් එහි සාමාජිකයන් වේ. ඒකේ ආයක පැන නොනගී.
බොහොම ස්තුතියි ගරු මහත්මයා. මම හිතන්නේ රටේ ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් විදිහට මේ අස්වනු අලෙවි කර ගැනීමේදී කුණුකොල්ලේට ගොවි ජනතාව ඒ අස්වනු අලෙවි කිරීම සම්බන්ධව මතුවෙච්ච ගැටලුවකට ලෝකේ තිබිච්ච විසඳුමක් විදිහට ඇවිල්ලා ලෝක බැංකුවත් එක්ක අපි ආරම්භ කරපු කටයුත්තක් ඉතාම සාර්ථකව ඇමිලිපිටියයි මින් මේ දෙපළ ගැරුණාම අනිත් සියල්ලම හොඳ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ කටයුත්ත දැන් අද ගත්තාම අපිට ඉතාම ප්‍රායෝගික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අද ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක ගොවි ජනතාවට ඈතර ගෙනියන්නත් බෑ. ගබඩා වලට ගෙනියන්න පහසුකම් ටිකක් නැති තත්ත්වයට ඇවිල්ලා තියෙන නිසා මේ කාර්යාවේ ඉතාම සාර්ථක කාර්යාවක් බවට පත් කර ගැනීමේ ක්‍රියාත්මක වීමේදී පායෝග පෙන්ලා තියෙනවා. ඒ වගේම මේක ප්‍රචලිත කරොත් අපේ ගොවි ජනතාවට මේ අස්වනු ඒ කාලේ තාවකාලිකව කුණුකොල්ලට විකුණන එක නතර කරලා තමන්ට මේක දැවෙන ප්‍රශ්නේ වෙන්නේ තමන්ට අස්වනු නෙලනකොට ඒහා තියෙන වියදම් ටිකක් තියෙනවා පියෝගන්න බැරි වෙන්නේ. ඒ හින්දා 70% දක්වා ණය පහසුකම් දෙන්න ගියේ. ඉතින් ඒ කාරණේ පියෝගත්ත නම් මම හිතන්නේ ගොවි ජනතාවට ලොකු බරක් නැහැ මේ කුණුකොල්ලට විකුණන්න. මේ ගොවියෝ හිර වෙන්නේ ඔතනනේ. මේ භූතයාගේ කුලිය ගෙවන්න ඕනේ, වැඩ කරපු කට්ටිය ගෙවන්න ඕනේ, තෙල් ටික ගෙවන්න ඕනේ. ඒ නිසා ඉක්මනට අමුවට හරි විකුණන්න පෙළඹෙනවනේ. ඒ නිසා මේ කාර්යය තව ඉස්සරහට සාර්ථක කරගන්නට ඔබතුමාලා මුදල් අමාත්‍යාංශයේ විදිහට තව මේකට අවධානය යොමු කරලා තියෙනවද? ඒකේ තව මොකද්ද ඉදිරි පිළිවෙල කියන එක පොඩ්ඩක් දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව් පැහැදිලිවම මුදල් අමාත්‍යාංශයේ විදිහට මේ සඳහා අවධානය යොමු කරලා තියෙනවා. මීට අමතරව අපි මේ 2026 වර්ෂයට ඉදිරිපත් කරපු අයවැයනුත් ගොවියන්ට වී වේලා ගන්න අවශ්‍ය උපකරණ සපයා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඇත්තටම මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලිවම අවධානය යොමු කරලා ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්න කටයුතු කරමින් පවතිනවා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු අමාත්‍යතුමනි, දැන් මුදල් අමාත්‍යාංශයේදී අපි අයවැයදී දැක්ක ඔබතුමා දැනුත් කිව්වා විජලන යන්ත්‍ර ලබා දීමට කටයුතු කරනවා කියලා මුදල් වෙන් කරලා තිබ්බට තාම මම නම් දැක්කේ නැහැ ප්‍රායෝගික කොහොමත් තැනක විජලන යන්ත්‍ර ලබා දීලා මේ අයවැය මුදල් වෙන් කිරීම සහ මේ හැරේ ගොවි ජනතාවට මේ ප්‍රශ්නේ ඉතාම විශාල විදියට බලපෑවා. ඒ නිසා මුදල් වෙන් වුණා. දැන් මේ කටයුත්තත් අවිල්ල මග නතරලාන තියෙන්නේ. දැන් අද ගොවි ජනතාවට දැන් ඔබතුමාලා මුදල් අමාත්‍යාංශයේ විදියට මේ කියන දේවල් ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේම ඔබතුමාලාගේ අමාත්‍යාංශයල තමයි ගොවි ජනතාවට පොහොර වලට සහනාධාර ලබා දීමත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පොහොර සහනාධාරයේ දෙවනි අදියර ඔබතුමාලා තව කොච්චර ප්‍රමාණයකට දීලා නැද්ද? ඒ වගේ ඔබතුමාලා හඳුනා ගන්නවා ප්‍රශ්න. ඔබතුමාලා ප්‍රශ්න ඇවිල්ලා අයවැයට ඉදිරිපත් කරනවා. හැබැයි ඒක ප්‍රායෝගිකව ගිහින් දැන් මේක 2015 ඇවිල්ලා ගබඩ ආයකින් අතර වුණා. එතකොට ඔබතුමාලා දැන් විජලන යන්ත්‍ර පිළිබඳව දැන් නොවැම්බර් මාසේ අයවැයට ඉදිරිපත් කළා. තාම එක විජලන යන්ත්‍රයක්වත් මෙරට ස්ථාපනය කරලා නැහැ. ඔබතුමාලා ක්‍රියනවා විතරයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේව අකණ්ඩව ගලාගෙන යන ක්‍රමවේදයක් ඔබතුමාලා සකස් නොකරන්නේ මන්ද? මේවා මේ ප්‍රශ්න වලට එදිනෙදා මතුවෙනකොට ප්‍රශ්න වලට උත්තර විදිහට අපි තුමුලා දෙයක් හොයාගන්නවා. හැබැයි අකණ්ඩව මේවා පවත්වාගෙන ක්‍රියාත්මක වෙන්නේ නැතුව නතර වෙනවනේ. එතකොට ඒකට ඔබතුමාලා මේ කියන කර්තව්‍ය තුල වෙනවද? දැන් ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය දැන් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා කතා කරනවා. ඒක නැහැ. දැන් අද එනිසා මේ වගේම අද වෙනකොට අද ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ගොවි ජනතාවගේ. දැන් පොහොර කීයට මිලදී ගන්න හම්බෙයි දන්නේ මේ යුද වාතාවරණයත් එක්ක. අද පොහොර මිටිය දැන් 12000 පනලා දැන් තැන් වල 18000 අතර දරට යූරියා මිටිය ක්‍රියාත්මක වෙමින් තියෙනවා.
ඔබතුමා ප්‍රශ්නය අහන්න ගරු
මන්ත්‍රී. එහෙනම් ඔබතුමාලා මේ ගොවි ජනතාවට දැන් සුරක්ෂිතතාවය මොකද්ද මේ කියන කාරණා? තෙල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අද වගා කරන ගොවින්ට මේ ගොඩ වගා කරන කට්ටියට ගස් ලාබු විවිධ කොමඩු වගේ වගා කරන්නට ලාම්පු ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. එතකොට මේ වගේ විවිධ දැවෙන ප්‍රශ්න ගණනාවක් අද ගොවි ජනතාව පෙළෙනවා. ඒ නිසා මුදල් අමාත්‍යාංශ විදිහට ඉතාම ඉක්මනින් මේ අස්වැන්නු අලෙවි කර ගැනීම වගේම අස්වැන්නු නෙලීමේදී සහ අස්වැන්නු නිෂ්පාදනය කර ගන්න අවශ්‍ය ඉන්ධන ප්‍රශ්න වගේම පොහොර ප්‍රශ්නෙත් එක්ක මේකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඔබතුමා ලබා
දෙනවා. ඔබතුමාගේ
යෝජනාව ඉතාම වැදගත්. ඇත්තටම මුදල් අමාත්‍යාංශයේ විදිහට අර VVL යන්ත්‍ර සඳහා මේ වෙනකොට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒකට යම් කාල සීමාවක් ගත වෙනවා. අපි වඩාත් හොඳින් ගොවියන්ගේ ගැටලු අඳුරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් රජයේ පැහැදිලිවම මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් පොහොර සහ මේ පොහොර වුණත් සහ ඉන්ධන වෙනුවෙන් වුණත් අපි ගොවියන්ට විශේෂයෙන් මේ වැඩිපුර ඒ ගොවිය ඒ කටයුතු වෙනුවෙන් කරගන්න ඉන්ධන අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරමින් පවතිනවා.
ප්‍රශ්න අංක 9 ගරු කින්ස් නෙල්සන් මහතා විලඳ වාණිජ
ආරාධනාගතුමනි මම අහනවා.
සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට. ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට උත්තර දෙනවා. ප්‍රශ්න අංක 1 2024 වසරේදී වැටලීම් 4266ක් 2025 වසරේදී වැටලීම් 4850ක්ද 2026 වසරේ පෙබරවාරි දක්වා වැටලීම් 359ක්ද වශයෙන් සිදු කර ඇත. ඒ අනුව මුළු වැටලීම් සංඛ්‍යාව 9475කි. ප්‍රශ්න අංක 2 2024 වසරේදී රුපියල් මිලියන 75.4ක්ද 25 වසරේදී රුපියල් මිලියන 148.6ක්ද 2026 වසරේ පෙබරවාරි දක්වා රුපියල් මිලියන 26.8ක්ද වශයෙන් දඩ මුදල් අය කර ඇත. ඒ අනුව සමස්ත දඩ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 244.8ක්. තුන වැටලීම් වැඩි කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සහ වත්මන් තත්ත්වය. දිවයින පුරා සහල් සම්බන්ධ වැටලීම් සහ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇත. එමෙන්ම මෙම වර්ෂය තුළ විමර්ශන නිලධාරීන් 120ක් බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන ඇති අතර එම නිලධාරීන් කඩිනමින් බඳවාගෙන විමර්ශනය සහ වැටලීම් ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලබයි. හතර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා දැන් වසර දෙකක වගේ කාලයක් තුළ දේශීය කීරි සම්බා වල විශාල හිඟයක් තියෙනවා. දැන් රජය කීරි සම්බා වලට සහතික මිලක් දැම්මා 260යි සම්බා වලට 240යි. හැබැයි ගරු ඇමතුමා දැන් වෙළඳ පොල්ල පවණක් කලුකඩ වෙළඳ සැල් වල තියෙනවා කීරි සම්බා 380යි සම්බා 290යි. එතකොට මේ වෙළඳ සැල් වලට කොහෙන්ද මේ කීරි සම්බා එන්නේ? එතකොට දැන් රට තුල තියෙනවා ප්‍රධාන මෝල් තුනක් තියෙනවා. එතකොට මේ මෝල් වල මේ කීරි සම්බා තියාගෙන ඉන්නවද සම්බා තියාගෙන ඉන්නවද කියන එක දැන් රජයේ ඔබතුමාලා මොකක් හරි වැඩපිළිවෙලක් කරගෙන යනවා. දැන් මට මතකයි පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා හමුදාව යොදවලා ඔය කියන මෝල් වල ඇතුළට ගිහිල්ලා බැලුවා. හැබැයි බැලුවා විතරයි උනේ, වෙනම කිසි දෙයක් උනේත් නැහැ. දැන් ඔබතුමාලා විශේෂයෙන්ම බලයට පත් උනේ මේ සංගවාගින්න හාල් අපි වෙළඳ පොළට ගෙනවා පාරිභෝගිකයට සහන මිලට ලබා දෙනවා කියලා. ඔබතුමාලාගේ මේ වැඩපිළිවෙලක් දැන් දඩමුදල් අය කරගත්ත ගැත්ත. හැබැයි අදටත් කීරි සම්බ නැහැනේ ගරු එමත්තුමා. මේක නැත්ත කතාව. එතකොට මේ සම්බන්ධ මොන හරි වැඩපිළිවෙලක් ඔබතුමාලාගේ අමාත්‍යාංශයෙන් කරගෙන යනවද?
ගරු අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමා විශේෂයෙන් අපේ රටේ සහල් නිෂ්පාදනයේදී ඔබ මතු කරන මේ සහල් වර්ගවල විශේෂයෙන් අපේ රටේ සහල් පරිභෝජනයේ 85%ක් නාඩු සහල් 10%ක් 9%ක් කීරි සම්බ 5%ක් 6%ක් අතර සම්බ සහල් තමයි පරිභෝජනයේ තියෙන්නේ. විශේෂයෙන් කීරි සම්බවල නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක වැඩි නොවීම විසින් තමයි වෙළඳපළ තුල හිගයක් ඇති වෙන්නේ. මොකද මැදපන්තික සහ විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ හෝටල් වලට කීරි සම්බවල මිලදී ගැනීමක් සිදු වීම නිසා. ඒක පසුගිය අවුරුදු 3ක් දත්ත දිහා බලපුවාම අපිට පේනවා 106 සිට 109 දක්වා කීරි සම්බා පරිභෝජනයේ වැඩිවීමක් තියෙනවා. ඒකට උත්තරයක් ලෙස පසුගිය අවුරුද්දේ කීරි සම්බා අවුරුද්දේම නිෂ්පාදනය වුණේ මෙට්‍රික් හෙක්ටයාර් 70,000කට ආසන්න ප්‍රමාණයක් ගරු කථානායකතුමනි යල සහ මහ කන්න දෙකේම. හෙක්ටයාර් 70,000ක් ගත්තාම මේකේ නිෂ්පාදනය ආවේ මෙට්‍රික් ටන් 240,000 80,000 අතර ප්‍රමාණයක්. හැබැයි අපි 2026 මහ කන්නේ විතරක් ගරු කථානායකතුමනි කෘෂිකර්ම අමාත්‍යාංශත් එක්ක ඒකාබද්ධව මේ පිළිබඳ සාකච්ඡා කරලා හෙක්ටයාර් 78,000ක් වගා කරලා තියෙනවා මේ මහ කන්නේ. ඒ අනුව ගත්තොත් එහෙම 103කට ආසන්න වීඅස්වැන්නක් කීරි සම්බස්වැන්නක් මේ කන්නේ එනවා. හැබැයි මේ කීරි සම්බා ගබඩා කිරීමට පටන් අරන් තියෙනවා. මොකද මාස 6කට පස්සේ කීරි සම්බා හාල් කිරීම විසින් තමයි මේ සම්බා හාලේ හොඳම අස්වැන්න සහ සුවඳ මේ රසය ගන්න පුළුවන් කියන විශ්වාසය මේ අයට තියෙනවා. මේ තත්ත්වය නිසා තමයි කීරි සම්බා වල හිගයක් ඇතිවීම නිසා අපිට අවස්ථා දෙක කීරි සම්බා ආදේශන රටවලට ගේන්න උනා ගරු මන්ත්‍රීතුමා. නිසා දැනුත් තියෙන මේ කන්නේ 10%කට ආසන්න කීරි සම්බා නිෂ්පාදනයක් දැනට අපේ රටේ තියෙනවා. හැබැයි මේ සහල් වෙළඳපළට එනකම් මේ හිගේ යම් මවාපෑමකුත් ඇති කරනවා. මහ මෝල් හිමියන් සතුව තියෙන තොග නිදහස් කිරීම සිද්ධ කරන්නේ සහල් හැටියට නෙමෙයි වෙනත් කියලා. ඒකෙන් තමයි අපි වැටලීම් කරන්නේ. මොකද අපිට විකිණීමේදී තමයි මේ වැටලීම කරන්න පුළුවන්. ඊට අමතරව වීඅලවි මණ්ඩලයේ වී මෝල් ව්‍යාපාරින්චි කිරීමත් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඒ අනුව තමයි රට ඇතුලේ සහල් නිෂ්පාදනයක් තියෙනවා. ඒ වගේම වර්ගවල යම් හිගයක් ඇති වෙලා තියෙනවා. ඒකට උත්තරයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒකාබද්ධව වගා වපසරිය දෙගුණ කරලා තියෙනවා. ඒක යල් කන්නෙත් අපි හිතනවා තව හෙක්ටයාර් 55,000ක් වවන්න අපි සැලසුම් කරනවා. ඒ අනුව ගත්තාම මේ කන්නේ කීරි සම්බා ඉල්ලුමට 100%කට වඩා වැඩි ප්‍රමාණයක් සහල් අස්වැන්නක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. නිසා ඒකට අවශ්‍ය අපි විසඳුම් හොයලා තියෙනවා. ඒ අනුව තමයි ගරු මන්ත්‍රීතුමා කටයුතු කරලා තියෙන්නේ. ඊට අමතරව වැඩිපුර විකුණනවා නම් 200%ට වඩා වැටලීම් කරන්න පුළුවන්. මොකද ඒක තමයි පාරිභෝගික සේවා පනත අනුව අපිට පැවරලා තියෙන බලය. අපි ඒ අනුව කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ 2025 වීඅලේ මණ්ඩලයට රජය වෙන් කර අයවැයෙන් මිලියන 6000ක් වී ලබා ගන්න. එතකොට යල කන්නේ යම්කිසි ප්‍රමාණයක් වීඅලේ මණ්ඩලෙන් වී ලබා ගත්තා. එතකොට රජය ජනතාවට කිව්වා මේ ගත්ත වී ටික සහල් බවට පරිවර්තනය කරලා පාරිභෝගිකයට සහන මිලට ලබා දෙනවා කියලා. තෝරාගත්ත මෝල් වලට මේ වී ලබා දීලා සහල් බවට පරිවර්තනෙත් කරා. දැන් එතකොට ඔබතුමාට කියන්න පුළුවන් ද ගරු එමතුමා කොච්චර වී හාල් ප්‍රමාණයක් වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවද? ඒ වගේම ලක්ෂ 7ස හරහා පාරිභෝගිකයට ලබා දීලා තියෙනවද? මොකද මේ වෙනකොට ගරු එමතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහවැලි ගබඩාවේ මේ වෙනකොට වී කිලෝ 115ක් තියෙනවා යල කන්නේ ගත්ත වී. එතකොට පහුගිය දින කීපවල මේ වී ගබඩාව අලි කඩලා වරුසාවට තෙමිච්ච වී ප්‍රමාණිකුත් තියෙනවා මෙතන. එතකොට මේ වී කිලෝ 115 මං හිතන්නේ හාල් බවට පරිවර්තනය කරන්න පුළුවන්ද බැරිද කියන එක ඔබතුමාට හොයලා බලන්න වෙනවා. දැන් මේ වගේ මේ එකතැනක විතරයි මම කිව්වේ. එතකොට රට පුරාම ගබඩාවල සැලකිය යුතු වී ප්‍රමාණයක් තියෙනවා යල කන්නේ ගත්ත. එතකොට මේ වී ප්‍රමාණය අපේ රටේ ජනතාවට සහල් බවට පරිවර්තනය කරලා කරන්න කොච්චර හාල් ප්‍රමාණයක් වෙළඳ පොළට දැම්ම කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද?
ගරු කථානායකතුමනි, පිළිතුර ඔබතුමා අතුරු ප්‍රශ්නයකට සහපු නිසා උත්තරයක් දෙන්නම්. මොකද සහල් නිසා නිසා වීඅලේ මණ්ඩලයේ සතු වී තොග සමපකාර ජාතික තොග වෙන සංස්ථාව හරහා සේවා සපයන්න වී මෝල් හිමියන් වීඅලේ මණ්ඩලයේ ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් සේවා සැපීම නැත්නම් වී කොටා ගෙනත් දීම සම්බන්ධයෙන් මිල ගණන් කැඳවලා ඒ ක්‍රියාවලිය යනවා. මේ වෙනකොට පසුගිය යල් කන්නේ අපි වී මෙට්‍රික් ටන් 50,000ක් මිලදී අරන් තියෙනවා වීඅලේ මණ්ඩලයේ. ඒ වගේම ඒ මෙට්‍රික් ටන් 50,000ට අමතරව ජාතික සතස වී මෙට්‍රික් ටන් 4,000ක් මිලදී අරන් තියෙනවා. ඒ නිසා ඔක්කොම 54,000ක් අපි මිලදී අරගෙන තියෙනවා. ඒ 54,000 සහල් බවට පත් කරලා වෙළඳ පොළට නිදහස් කිරීම මේ වෙනකොට සිද්ධ කරනවා. මාසෙකට වී මෙට් හාල් මෙට්‍රික් ටන් 5,000කට ආසන්න ප්‍රමාණයක් විශේෂයෙන් ලක්ෂ 7ක් එවැගේම රාජ්‍ය ආයතන හැටියට ත්‍රිපෝෂ සමාගමටත් එවැගේම ආහාර මණ්ඩලයටත් අවශ්‍ය දෙනවා වගේම පෞද්ගලික අංශයටත් සමුපකාර වලටත් මේ හාල් නිදහස් කරනවා. පසුගිය මාස දෙකේ මෙට්‍රික් ටන් 8000කට වැඩි හාල් ප්‍රමාණයක් වෙළඳපළට නිකුත් කරලා තියෙනවා. වීඑල්ඒ මණ්ඩලයේ සතු වීතකගේ සහාල් කරලා මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කරපු වීඑල්ඒ මණ්ඩලයේ ගබඩාවල සහල් වීතක අදාළ සැපයුම් කරුවන් එහෙම නැත්නම් මේ වීමෝල් හිමියන්ට තමයි අපි ලබා දෙන්නේ. ඒ අය වීමෝලෙන් ඒ අය වී අරගෙන ගබඩාවෙන් කොටලා අපිට හාල් ගෙනත් දෙන්න ඕනේ. එහෙම තමයි අපිත් එක දෙන ඇග්‍රීමන්ට් එක තියෙන්නේ. ඒ අනුව ක්‍රියාවලිය දැන් එනවා මන්ත්‍රීතුමා.
ප්‍රශ්න අංක 10 ගරු චාමර සම්පත් දසනායක මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ඇසීමට
ප්‍රශ්න අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක 1 අයන්න 2022 93406 මාලදිවයිනට ගිය ශ්‍රී ලංකිකයින් සංඛ්‍යාව 2023 110680 2024 85244 ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් සංචාරකයන් සංඛ්‍යාව 2022 18880 2023 37328 2024 47222 ප්‍රශ්න අංක 2 සංචාරක සහ ව්‍යාපාරික ගමන් පහසු වීම ආර්ථික සහ වාණිජ සබඳතා වර්ධනය වීම සංස්කෘතික හා සමාජ සබඳතා ශක්තිමත් වීම සමස්තයක් වශයෙන් පැමිණි විගස වීසා පහසුකම් ලබා දීමෙන් දෙරට අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කරන අතර ශක්තිමත් රාජතාන්ත්‍රික ආර්ථික සහ සමාජීය සබඳතා පවත්වා ගැනීමට දායක වේ. ප්‍රශ්න අංක 3 නැත. ප්‍රශ්න අංක 4 ශ්‍රී ලංකාවට පැමිණෙන මාලදිවයින් ජාතිකයන් සඳහාද පැමිණි විගස වීසා on arrival ක්‍රමවේදය යටතේ දින 90ක සංචාරක වීසාවක් ගාස්තු අය කිරීමකින් තොරව ලබා දේ. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමා මාලදිවයිනෙන් එන සංචාරකෙන් කරන්න නෙවෙයි මාලදිවයින ජාතිකයන් වැඩි හරියක් එන්නේ ලංකාවට බෙහෙත් ඒත් ගන්න. ඉතින් දින 90ක වීසා දෙන එකෙන් මේකේ අපේ ශ්‍රී ලාංකිකයන්ද වැඩි වාසිය තියෙන්නේ මාලදිවයින මාලදිවයිනේ ජාතිකයන්ද වැඩි වාසිය තියෙන්නේ මේ වීසා නොමිලේ ලබා දීම සම්බන්ධව කියන එක මම පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට ඔබතුමාගෙන් අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ඔව් අපි දන්නවා විශේෂයෙන් මාලදිවයිනේ ක්‍රියාත්මක වෙන ජාතික සෞඛ්‍ය රක්ෂණාවරණය අසඳා කියන ක්‍රමයේ යටතේ විශාල වශයෙන් මාලදිවයින් ජාතිකයන් ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල් වලට මෙඩිකල් ටූරිසම් කියන ස්කීම් එක යටතේ එනවා ප්‍රතිකාර ලබා ගන්න. මම හිතන්නේ මේ වීසා ක්‍රමයේ යටතේ විශේෂයෙන් ඒ වගේම මාලදිවයිනේ විශාල වශයෙන් ශ්‍රී ලංකාවකින් යන්නේ රැකියාවේ දෙන්න තේිනුත් විශාල වශයෙන් ආර්ථික වාසි අපිටත් වෙනවා. ඒ නිසා මේ වීසා ක්‍රමයේ හරහා වැඩි වාසි අත් වෙලා තිබෙන ශ්‍රී ලංකාවට කියන කාරණය තමයි අපි විශ්වාස කරන්නේ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙනවා. දෙවෙනි වටය ප්‍රශ්න අංක 1 ගරු හේෂා විතරගේ අංකුඹර ආරච්චි මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි හේෂා විතරගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 3 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් අහනවා.
කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු චමින්දුජි
ස්ථාවර නියෝග 28 ඌ යටතේත් ස්ථාවර නියෝග 92 එක යටතේත් ගරු කතානායකතුමනි මේ තියෙන ආචාර ධර්ම පොත මේක අපිට ඔබතුමාට ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒතර ගරු කතානායකතුමා මේකේ ආචාර ධර්ම 29 තියෙන පැමිණීම ඇසිරීම ආචාරශීලී වීම මේකේ 30 තියෙනවා. ගරු කතානායකතුමනි මන්ත්‍රීවරයෙක් ආචාරශීලී කටයුතු කළ යුතු අතර දේශපාලන කතාවකදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විවාදවලදී උචිත විදිහට භාෂාවක දැන් කතානායකතුමා මේ මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා අපේ අධිකරණ ඇමතිතුමා. එතකොට මේක ක්‍රියාත්මක දැන් ඔබතුමා කියන ඇන්සාට් ගත වෙන්න ඕනේ නැහැ කියලා. එහෙම නීතියක් නැහැ. දැන් එතුමා දිව දාලා මැද ඇඟිල්ල පෙන්නනකොට ඔබතුමා මේකට විමර්ශනයක් කරනවා.
ඒක පොයින්ට් එකක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. මෙතෙන්දී මම දැක්කේත් නැ ඔබ ලිඛිතව ලබා දෙන්න. ලිඛිතව ලබා දෙන්න ගරු මන්ත්‍රීතුමා. ලිඛිතව ලබා දෙන්න. ලිඛිතව ලබා දෙන්න ගරු මන්ත්‍රීතුමා. පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු කේද කාද මස්තාන් මහතා අජිත් පෙර මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක
බලන්න. දැන් ඔබතුමා ලිඛිතව ලබා දෙන්න කියලා කියන්නේ ඔබතුමා ඉස්සරහ මේ සිද්ධිය උනේ.
මේ මන්ත්‍රීතුමා ඒ සම්බන්ධයෙන් මම එක දැක්කේ නෑනේ.
ඒක අසත්‍ය දෙයක් නෙමෙයි ඒක.
ගරු මන්ත්‍රීතුමා
ඒක 100%ක් සත්‍ය කතාවක්
නෙමෙයි. මයික් එක ලබා දෙලත් නෑ. ටීවී ස්ක්‍රීන් එක ලබා දෙලත් නෑ. අනික මම ගරු මන්ත්‍රීතුමා දි අමෙත්තුමා දිහා මම බලාගෙන ඉඳියෙත් නෑ. ඔබතුමාලා බලන්න හිටියද මොකක්ද දුන්නේ කියලා දන්නේ නෑනේ. ඔබතුමා මට ලිඛිතව ලබා දෙන්න.